වඩ ප්‍රීස් කතානායකවරයාගේ නිවේදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථා ප්‍රකාරව ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන නැමැති පනත් කිරීමපද සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නැමැති ඉදිරිපත්න ලද ප්‍රශ්නක පිටපතක් මාවත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැන්වීමට කැමැත්තෙමි. කතානායකවරයා විසින් ලිපි ලේඛනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) වැනි ව්‍යවස්ථා ප්‍රකාරව 2015 මුදල් වර්ෂය සඳහා විගණනාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ පළවෙනි කොටස මම ඉදිරිපත් කරමි. ගරු සභානායකතුමා,
ඒකී වාර්තා මුද්‍රණය කළ යුතුයි යෝජනා කරනවා.
ලිපි ලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2015 වර්ෂය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයැයි මම යෝජනා කරමි. 2014 වර්ෂය සඳහා රාජ්‍ය දැව සංස්ථාවේ වාර්ෂික වාර්තාව සහ 2013 සහ 2014 වර්ෂ සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තා තිරසර සංවර්ධනය හා පරිසරය හා ස්වභාවික සම්පත් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු නිපුණතා සංවර්ධන වෘත්තීය පුහුණු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, 2014 වර්ෂය සඳහා තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු සෝදේශ කටයුතු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, 2015 වර්ෂය සඳහා මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වාර්ෂික කාර්යසාධක හා ගිරු වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු විදුලි බල හා පුනරංජනීය බලශක්ති අමාත්‍යතුමා,
2007 අංක 35 දරන ලංකා සුරිත බලශක්ති අධිකාරිය පන්තියේ 36 වැනි වගන්තියේ දෙවැනි උපවගන්තියේ ඇ සහ ඊ ඡේද සමග කියවිය යුතු ඒකී පරතේ 67 වැනි වගන්තිය යටතේ විදුලි බල සහ පුනර්ජනීය බලශක්ති අමාත්‍යවරයා විසින් සාදන ලදුව 2016 ජූනි මාස 15 වෙනි දින ඇති අංක 1971 13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද නියෝගය මම ඉදිරිපත් කරමි. මෙම නියෝගය බලශක්ති පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැන්වීම කුෂිකර්මය හා ඉදම් ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු විජිත හේරත් මහත්මයා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, කුෂිකර්මය හා ඉදම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ක සභාවේ යොමු කරන ලද ඉඩම් අත්කර ගැනීමේ පනත 460 වන අධිකාරිය යටතේ නියෝග 2014 මුදල් වර්ෂය සඳහා ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ කොමසාරිස් ජෙනරාල්ගේ කාර්යසාධන වාර්තාව සහ 2015 මුදල් වර්ෂය සඳහා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව යන කරුණු සම්බන්ධයෙන් කාර්යසභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව එම කාර්ක සභාවේ සභාපති ගරු එම්.ඒ. සුමන්දිරන් මහතා විසින් පිළිගැන්වීම එතුමා නැත්තම් එවෙනුවර වෙන කෙනෙකුට ඉදිරිපත් කරන්න පුළුවන්. Nobody then when it outside then nahena you can now hena go karu susanda punjinella mettuma
e wenuen raje mudal pitamada kal sabhavayata yomu karanada visajjana sansodana saha වරයා සහ ගුවන් තොටුපළ සංවර්ධන බදු සංශෝධන නැමැති පනත් කෙටුම්පත් 1979 අංක 40 දන්න ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග 1989 අංක 13 දන්න නිෂ්පාදිත බදු විශේෂ විධිදාන පනත යටතේ නියමයේ සහ ප්‍රාදී සංවර්ධන අමාත්‍යාංශයේ 2016 වර්ෂයේ සඳහා පරිපූර්ණ කස්ටමේන්තු පිටබඳ යෝජනාව යන කාණා සම්බන්ධයෙන් වූ ඒකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
පෙසම් පිළිගැනීම ගරු SB නාවින්න මැත්තුමා,
ගරු කතානායකතුමනි, වායිපුල සියඹලා කැරේ යන ලිපිණිය පදිංචි ආර්.එම්. පොඩිබණ්ඩාර මහතාගෙන් ලැබුණු පෙත්තම පිළිගන්නුමි.
ගරු ටීබී ඒකනායක මැතිතුමා.
ගරු කතානායකතුමනි, නෙළුම්දෙණිය කොන්නගල සෙන්ට්‍රල් සප්ලයිස් යන ලිපිණිය පදිංචි ජේ.එම්. සුමනාවති මහත්මිය ලැබුණු පෙත්තම පිළිගන්නුමි.
ගරු පාරිතරංගේ බණ්ඩාර මැතිතුමා. ගරු රුවන් විජයවර්ධන මැතිතුමා.
ගරු කතානායකතුමනි, දොම්පේ වෙල්ගම යන ලිපිණෙහි පදිංචි පී.එම්. පොඩි අප්පුවහාමි මහතාගෙන් ලැබුණු පෙත්තම පිළිගන්නුමි.
ගරු සුජීව සේනසිංහ මැතිතුමා.
ගරු කතානායකතුමනි, පත්තරමුල්ල නාගාමුල්ල පාර අංක 1013 ඊ ඇලීරක් එක ධර්ණ ස්ථානයේ පදිංචි කේ.යු.ආර්. පෙරරා මහතාගෙන් ලැබුණු පෙත්තමක්ද කොළඹ 7 මරිනා ඇවෙනිව් අංක 3 ධර්ණ ස්ථානයේ පදිංචි ආචාර්ය එස්.එච්.කේ. සමරිර මහතාගෙන් ලැබුණු පෙත්තමක්ද පිළිගන්නවා.
ගරු සුසන්ද පුංචිනෙලේ මැතිතුමා.
ගරු කතානායකතුමනි, සේරනුවර ආර්.බී. 2 අංක 158 ඇලීරක් එක ධර්ණ ස්ථානයේ පදිංචි එච්.ඩී. ශ්‍රියාණි චන්ද්‍රකාන්ති මහතාගෙන් ලැබුණු පෙත්තමක්, මොරවය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන කේ.ජී. දානන්ද මහතාගෙන් ලැබුණු පෙත්තමක්, බණංගොඩ වැලිගපොළ හපුගස්ථාන යන ලිපිණියේ පදිංචි යු.එම්.යු.ජී. හසිතා උඩුගම මිනිමිගේ ලැබුණු පෙත්තමක් පිළිගන්නවා.
ගරු ඉන්දික බණ්ඩාරනායක මැතිතුමා.
ගරු කතානායකතුමනි, මගුලාගම කැකුණුගොල්ල යන ලිපිණෙහි පදිංචි එච්.එම්. උපාලි සමරීර මහතාගෙන් ලැබුණු පෙත්තමක්ද කුරුණෑගල ජයන්තිපුර අංක 107 ඇලීරක් 15 ධර්ණ ස්ථානයේ පදිංචි ඩබ්ලිව්.ඒ.ජේ. විජේවර්ධන මහතාගෙන් ලැබුණු පෙත්තමක්ද පිළිගන්නවා.
ගරු සුනිල් හඳුන්නැත්තේ මැතිතුමා.
ගරු කතානායකතුමනි, මොරටුව වොට්සන් පීරිස් මාවත අංක 72 ධර්ණ ස්ථානයේ පදිංචි ඒ.පි. සරත් චන්සිරි මහතාගෙන් ලැබුණු පෙත්තම පිළිගන්නවා.
ගරුතුමි රංජිත් සොයිසා මැතිතුමා.
ගරු කතානායකතුමනි, කොළඹ 4 දුම්රියපොළ පාර ඕසන් වීට් ටවර් අංක 13 ඒ ධර්ණ ස්ථානයේ පදිංචි නිල්මිණි දුසාන්ත පින්ටෝ එෆ් නාඩියා මහත්මෙන් ලැබුණු පෙත්තම පිළිගන්නවා.
ගරු කවින්දිරන් කොඩිස්වරන් මැතිතුමා. ගරු ශාන්ති සිස් කන්දරාජ මහත්මිය.
Honorable Speaker, I present the petition received from Mrs. Manoharan Sandhanayaki of Mamulai, Mulliyavalai, Mullathivu.
Meme pesthan Mahajana pesthan pitimada karaka sabhawata yomu karunu etha. Vachika pirithuru apeksha karana prashna Garu Vaidya Narinda Jayasekara mathuma videsh katuja amathyamagen athimata.
Amahana garu kathanayaka thumana.
2 weeks time sir.
ගරු බුද්ධික පැතිරෙන මැතිතුම, ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යමාගේ ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමා.
ගරු කතානායකතුමනි, ප්‍රශ්නේ ආයන්න 2015 වර්ෂයේ අවසන් වන විට ශ්‍රී ලංකාව තුර එලකිරි නිෂ්පාදනය තම ජීවිකාව කරගත් පිරිස කොපමණද කියලා අහලා තියෙන්නේ. ගොවි පවුල් 295,484යි. ඒක දෙවැනි කොටස. එලකිරි ලීටර් 37,44,320යි. ඒක තුන්වැනි කොටස. 2005 එල ගවයින් සංඛ්‍යාව 6,02,237යි. ආයන්න ඔව් ආයන දෙක. එසේනම් මේ පියවර කවරේද? උසස් සාරයේ සතුන් ලබා දීම හෝ ගවගාල් තැනීම හෝ අදාළ උපකරණ මිලදී ගැනීම සඳහා 50%ක සහනාධාර යටතේ මූල්‍යාධාර සැපයීම, කිරිගව පාලනයේ නියුතු ගොවීන් සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම හා සම්ප්‍රේෂණය කිරීම, නොමිලේ ව්‍යාපෘති සේවා සහ පුහුණු ගොවීන් වෙත ලබා දීම, වසංගත රෝග මැඩීම මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම, වාර්ෂිකව නොමිලේ එන්නත් කට සිදු කිරීම, කාලීන රෝග විවර්ෂණයේ හා සමීක්ෂණ කටයුතු සිදු කිරීම, සතුන්ගේ පෝෂණ තත්ත්වයේ ඉහළ නැංවීම සඳහා අවශ්‍ය කටයුතු කිරීම, ගුණාත්මක භාවයේ යුතු තෘණ දඬු ලබා දීම සහ දියුණු කරන ලද අනෙකුත් පෝෂ්‍ය තෘණ හඳුන්වා දීම, ග්‍රාමීය ප්‍රදේශවල එලකිරි එකතු කිරීමේ පහසුකම් වැඩි කිරීම. ඈ යන්න ඔව් ඇයන දෙක උසස්සාරයේ සතුන් ලබා දීම සඳහා අභිජනන ගොවිපොළවල් පිහිටවීම ඉහළ කිරි නිෂ්පාදනයක් සහිත කිරි දෙනුන් ආනයනය කිරීම සහ පළමු ප්‍රජනනීය ගොවින් වෙත ලබා දීම කෘතිම සිංචන කටයුතු ප්‍රචලිත කිරීම මගින් උසස්සාරයේ සතුන් සංඛ්‍යාව වැඩි කිරීම උසස්සාරයේ පුංගවයන් ගොවින් වෙත ලබා දීම ඈ යන්න පැනනුනාකි.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, දැන් ශ්‍රී ලංකාවට කිරි වලින් ස්වයංපෝෂිත වෙන්න නැත්නම් දියර කිරි ලබා දීමේ කටයුත්තේදී, මොකද ලංකාවේ එකවකවානුවක් තිබුණා මේ වතුර බෝතලයට වඩා කිලි ලීටරේ මිලෙන් අඩු. හැබැයි ඒ තත්ත්වේ වෙනසක් කරන්න යනවා නම් ඒක වැත්තකින් දියුණු කිරි ගවයන් ලබා ගැනීම වගේම දියුණු තාක්ෂණයක් ලබා ගන්නවා. එතකොට ඒ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික මැදිහත්වීම විදේශ ආයෝජකයන් පැමිණෙන්න ඕන. ලංකාවට එහෙම දැක්මක් තියෙනවද කරු ඇමතුමා, දියුණු තාක්ෂණය භාවිතා කරලා මේ කිරි කඩිනමින් එකතු කරගන්නත්, ඒවා පාරිභෝගිකයන් වෙත ගෙනියන්නත්, කල් තබා ගන්නත් ක්‍රමවේදයක් හදන එක වැදගත්කම අඳුරගෙන ඒ සඳහා වැඩපිළිවෙළක් තියෙනවද?
ගරු කථානායකතුමනි, දැනටමත් ඕස්ට්‍රේලියාවේ රජය මගින් මේ සඳහා අවශ්‍ය අපිට සහනදායි වැඩසටහන ක්‍රියාත්මක කරන, ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමා මං හිතන තව දින කීපයකින් නවසීලන්තයේ සංචාරයේදීත් ඒ රජය මගින් දැනටමත් අපිට මේ තාක්ෂණයේ වැඩි දියුණු කිරීමට සඳහා අවශ්‍ය වැඩසටහන් ගණනාවක් යෝජනා කරලා තියෙනවා. ඒ තුලින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ එක්ක සාකච්ඡා කරලා ඒ අයට අවශ්‍ය පුහුණුව ලබා දෙන්නත්, ඒ වගේම අපේ ගොවි පවුල්වල දරුවන් පුහුණු කිරීමටත්, ඒත් එක්කම ඒ සඳහා අවශ්‍ය ට්‍රේනින් සෙන්ටර් දෙකක් අපිට ලබා දෙන්නටත් දැනටමත් එකඟ වෙලා තියෙනවා.
තානායකතුමනි,
දෙවෙනි ප්‍රශ්නය.
ඔව්. පහුගිය වකවානුවේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය කිරි දෙනුන් 20,000ක් ගෙන්වීම ගැන කතා කරා. ඒකදී දේශපාලඥයෝ පමණක් නෙමෙයි, සමහර නිලධාරීන්, ගරු කථානායකතුමනි, ඔබතුමත් ස්වාධීන කොමිෂන් සභාව ඇති කිරීම පිළිබඳව මේ ගරු සභාවේ ඔබතුමා අපි කවුරුත් හරි උනන්දුවකින් කටයුතු කරා. අපි ඒ ගැන තාමත් ඉන්නේ සාධනීය තත්ත්වයක. හැබැයි පෙළක් නිලධාරීන් සීමිත දේශපාලඥයන් පිරිසක් එකතු වෙලා දැන් මේ ස්වාධීන කොමිෂන් සභාව ගිලටීනයට හිර කරගෙන, නැත්තම් ඒවා උගසට තියලා නිලධාරී වාදයක්, ඒක ඉහළ සිට පහළ දක්වා ගමේ ග්‍රාම නිලධාරී වසම දක්වා මේ නිලධාරී වාදයක් පැතිරවීමේ කුමන්ත්‍රණයක් දියත් වෙලා තියෙනවා. ඒක එක පියවරක් තමයි. නිලධාරීන් කීප දෙනෙක් පහුගිය කාලේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවතිද්දී දේශපාලඥයොත් එකතු වෙලා කිරිගවයන් 20,000ක් ගෙන්වීමේ වැඩපිළිවෙළ. මම අහන්න කැමතියි ඒ කිරිගවයන් 20,000ක් ගෙන්වීමේ මේ කකුල් හතරේ කිරිගවයෙන් කීයක් ආවද කියලා. ඔය එකතු වෙලා ගහපු සූදුවෙන්.
ගරු කථානායකතුමනි, පෞගිය රජයේ කාලේ ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් කිරිගවයන් 20,000ක් ආනයනය කිරීම සඳහා ඕස්ට්‍රේලියාව රජය සමග ගිවිසුමක් ඇති කරගෙන තිබුණා. හැබැයි ඒ අවස්ථාවේ ගවයන් 20,000ම ගෙන්නුවේ නැහැ. එකෙන් 6,000කට ආසන්න ප්‍රමාණයක් තමයි දැනට ගෙනලා තියෙන්නේ. ඒ ගෙනාපු ගවයින් NLDB ගොවි පොළවල් වල දැනට ඒ සතුන් ඇති කරනවා. මං හිතන්නේ ඒකේ ඒ ප්‍රශ්නයක් තිබුණා, ඒ ගවයින් ආනයනය කිරීමේදී කිසිම ටෙන්ඩර් පටිපාටිකින් තොරව තමයි ඒ කටයුත්ත සිද්ධ වෙලා තියෙන්නේ. ඒ සිදුවීමේදී අක්‍රමිකතා රාශියක් සිදු වෙලා තියෙනවා කියන එකත් මං තමුන්නාසිර කියන්න කැමතියි.
ගරු කථානායකතුමනි, මං අවසන් අතුරු ප්‍රශ්නෙන් දැනගන්න කැමතියි, ඒ සිදුවෙච්ච අක්‍රමිකතා සම්බන්ධයෙන් අමාත්‍යාංශය ක්‍රියාමාර්ගයක් ගන්න අතරෙම තවත් මම ඔබතුමාට ඒක ගැන අවධානය යොමු සඳහන් කරන්න ඕන. දක්ෂිණ සංවර්ධන අධිකාරිය තියෙද්දි මාතර කිරිහරක් විදියට කිරි ගවයින් විදියට විශේෂම මී කිරි නිෂ්පාදනය සඳහා මීහරක් බෙදලා දුන්නා. මීහරක් කියලා මේ යාලේ කැලෙන් කුළුහරක් අල්ලන් ඇවිල්ලා බෙදලා දෙන්න ගිහිල්ලා ඒ ලොරියෙන් එළියට පැනලා හිටපු මහාමති HG සිරිසේන මහත්තයාටත් අනින්න ගිහිල්ලා ලොකු විජ්ජුම්බරයක් කළා තමයි වැඩේ නැවතුනේ. ඉතින් පිටරටින් ගේනවා වගේම ලංකාවේ කුළුහරක් අල්ලන මීහරක් කියලා දුන්න යුගයකුත් තිබුණා. මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය මොන විදිහේ පරීක්ෂණ ක්‍රියාවලියකද නිරත වෙලා තියෙන්නේ? මොකද ගත ක්‍රියාමාර්ග?
අර කථානායකතුමනේ මේ ඒ කාලේ ආණ්ඩුව මේ මීහරක් වැඩ කෙරුවට මේ ආණ්ඩුව මීහරක් වැඩ කරන්න යන්නේත් නැහැ. අපි කුළුහරක් ගෙනල්ලා හොඳ හරක් විදියට දෙන්න භාවිතයකුත් නැහැ කියන එක මම ඔබතුමාට කියන්න කැමතියි.
හොඳයි. ඉවරයි. ඊළඟට ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා, අධ්‍යාපන මැතිතුමාගේ ඇසීමට ගරු වාසුදේව නානායකකාර මැතිතුමා
මම අහනවා
අධ්‍යාපන මැතිතුමා ඇසීමට
මම
ගරු කතානායකතුමනි ප්‍රශ්නය අයන්න පිළිතුර ඔව් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය අතර ඇති කරගත් එකඟතාවයකට අනුව ත්‍රිවිධ හමුදා හා පොලිස් සමාජිකයන්ගේ දරුවන් පළවෙනි ශ්‍රේණියට ඇතුළත් කිරීමේදී ලබා දෙන ලබන අනුග්‍රහය ප්‍රමාණවත් නොවීම මත එම සමාජිකයන් මුහුණ දෙන දුෂ්කරතාවයන් අවම කරනවස් ආරක්ෂක සේවා විද්‍යාලයේ නමින් විද්‍යාලයක් සන්නද්ධ හමුදා සමාජිකයන්ගේ දරුවන් ඇතුළත් කිරීම සඳහා ආරම්භ කර ඇත. එමනුම එක. ඒ අනුව පිහිටවන ලද ආරක්ෂක සේවා විද්‍යාලයට සිසුන් ඇතුළත් කිරීම යුද නාවික ගුවන් හමුදා සහ ත්‍රිවිධ හමුදාවන්හි සුභසාධන අධ්‍යක්ෂක මණ්ඩලය විසින් හා පොලිස් දෙපාර්තමේන්තු සුභසාධන අධ්‍යක්ෂක සුභසාධන අංශයන් විසින්ද ඉටු කරනු ලැබේ. මේ සඳහා වන නිර්ණායකයන් අදාළ පාර්ශ්වයන් විසින් සකස් කරනු ලැබේ. එමනුම දෙක මගින් අදාළ නිර්ණායක දක්වා ඇත. එසේ සකස් කරනු ලබන නිර්ණායක මත ආරක්ෂක සේවා විද්‍යාලයේ පන්ති සඳහා සිසුන් තෝරා ගැනීම අදාළ සුභසාධක අංශ විසින් සිදු කරනු ලැබේ. එසේ තෝරා ගන්න ලබන ළමයින්ගේ නාම ලේඛනයේ ඇතුළත් කිරීම සඳහා විදුහල් වලට යොමු කිරීමෙන් අනතුරුව ඇතුළත් කර ගැනීම සිදු කරයි. දැනට පවතින ක්‍රමයේදී යයි. එසේ ඇතුළත් කිරීමේදී උදාහමුදා මාණ්ඩික නිලධාරීන් හා සිසුන් නිලධාරීන්ගේ දරුවන් වශයෙන් විශේෂ කොට සැලකීමක් සිදු කරනු නොලැබේ. ඒ අනුව ආරක්ෂක සේවා විද්‍යාලය ආරම්භ කළ දිනේ සිට මේ දක්වා වෙනසක්ව නොමැති බව දන්නෝමි. ආයන්න අදාළ නොවේ.
මගේ පළවෙනි ප්‍රශ්නය මේ විද්‍යාලය අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ පැවතෙන විද්‍යාලයක් හැටියට ඔබතුමා ඒ ගැන දරන වගකීමක් තිබේද?
ඔව් ගරු කතානායකතුමනි අධ්‍යාපන අනිකුත් අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් වගේම තමයි ක්‍රියාත්මක වෙන්නේ. එකම දේ මෙහි විදුහල්පතිවරයා පත් කරන්නේත් අධ්‍යාපන අමාත්‍යාංශයේ වගේ. නමුත් ඒ මණ්ඩලයක් මගින් ආරක්ෂක අමාත්‍යාංශයත් සම්බන්ධ වෙච්ච මණ්ඩලයක් මගින් තමයි මෙම විදුහල් ක්‍රියාත්මක වෙන්නේ.
පරිපාලනය වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ කිව්වේ මේ විදුහල් පරිපාලනය වෙන්නේ අර මණ්ඩලයක්
මගින්.
දැන් මගේ දෙවෙනි ප්‍රශ්නය දැන් මේ විදුහලට ඉල්ලුම් පත්‍ර ලැබෙන්නේ මුළු ලංකාවෙන්මද? එහෙම නැත්නම් මේ විදුහලට ඉල්ලුම් පත්‍ර ලැබෙන්නේ ඔය ඇමුණුම් වල ඇති මම ඉතින් ඇමුණුම් දැක්කේ නැතුවනේ මේ ආන්නේ. එහෙම නැත්නම් ඔය විදුහලට ඉල්ලුම් පත්‍ර ලැබෙන්නේ එක්තරා භූමි ප්‍රදේශයක් තුලින් පමණක්ද? මේ පිළිබඳව ඉල්ලුම් කිරීමේ සුදුසුකම ලැබෙන්නේ කොහොමද? හමුදාවේ සමාජිකයින් ත්‍රිවිධ හමුදාවේ ඉන්නවා ලක්ෂයක් විතර ලංකාව පුරා වුන් සේවය කරනවා. කොයි පදනමෙන්ද මේ ඉල්ලුම් කිරීම වලට සුදුසුකම ලැබෙන්න පුළුවන්?
කතානායකතුමනි ඒ ඔබතුමල්ලගේ කාලේ පදනම මතම තමයි මේක
ඒ ළමයි
අතුලත් කර ගැනීමට කටයුතු කරනු ලබන්නේ.
මේ
මේසඳ උත්තර දෙන්නම් ගරු මන්තුමා. මේ ගරු කතානායකතුමනි මේ මේ ඕනම කෙනෙකුට ඉල්ලන්න පුළුවන් මේ මේ ගුවන් යුද එතකොට නාවික සහ පොලිස් ශ්‍රේෂ්ත්‍රයේ ඉන්න ඕනම දෙමව්පියගේ දරුවන්ට මේ සඳහා ඉල්ලන්න පුළුවන්. කුරුණෑගලත් මේ වගේ ආරක්ෂක විද්‍යාලයක් තියෙනවා. ඉතින් ඕනම කෙනෙකුට ඒ සේවාවල් ඉන්න අයට ඉල්ලන්න පුළුවන්. අර ඔබතුමල්ලම හදපු ඒ ඒ ක්‍රමයේම තමයි තාම ක්‍රියාත්මක වෙන්නේ.
ප්‍රශ්නේ මන්තුමා අහනවා මගේ අහපු ප්‍රශ්නේ ඔබතුමාගේ ඇමුණුමේ තියෙනවාද ඉල්ලන්න පුළුවන් ආකාරය පිළිබඳව තොරතුරු විස්තර?
ඇමුණුමෙත් ඒ තවදුරටත් විස්තර මේකේ තියෙනවා. ඒ වගේම මේ ඕනම කෙනෙකුට ඉල්ලන්න පුළුවන් මේ සේවාවල් ඉන්නවනේ.
ගරු කතානායකතුමනි ගරු අධ්‍යාපන ඇමතුමාගෙන් දැනගන්න කැමති දැනට සූදානමක් තිබෙනවද මේ ආරක්ෂක සේවා විද්‍යාලයේ නම වෙනස් කිරීමට හා ආරක්ෂකාංශ සමාජිකයන් නොවන පිරිස්වලට මේ පාසල විවෘත කිරීම සඳහා ඇතුළුවීමට විවෘත කරන්න සූදානමක් හෝ සාකච්ඡාවක් හෝ තිබෙනවද කියලා දැනගන්න කැමතියි.
ගරු කතානායකතුමනි නම් ප්‍රශ්නේ අපේ ආණ්ඩුවට නැහැ. ගරු කතානායකතුමනි අපි කිසිම නමක් වෙනස් කරන්න කිසිම සූදානමක් නැහැ. ওই මහින්දෝදයේ විද්‍යාගාර වගේ ඔය නම් දාන්න ඕන කියන සංකල්පය ගරු කතානායකතුමනි තිබුණේ පහුගිය ආණ්ඩුවේ. ඒ නිසා නම් වෙනස් කරන්නෙත් නැහැ. අපිට එහෙම කිසිම සූදානමකුත් නැහැ.
හොඳයි.
අපි දැන් නම් දාන්නෙත් නැහැ.
ගරු විමල් රත්නායක මහත්මයා, ගරු අග්‍රාම මහත්මයා, ජාතික ප්‍රතිපත්ති ආර්ථික මහත්මයා.
මම අහනවා ගරු කතානායකතුමනි. ගරු කතානායකතුමනි සති දෙකක් අල්ලෙලි.
ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මැතිතුමා ගරු ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ ඇමතිතුමා ඇසීමට
අනහනා ගරු කතානායකතුමනි
ගාමියාචක මහත්මයා.
ඔව් ගරු කතානායකතුමනි. එතුමාගේ ප්‍රශ්නේ අයන්න. ඔව් රුපියල් මිලියන 372ක් 372ක් වැය කොට මෙම ගබඩා සංකීර්ණය ඉදිකර ඇත. මරදගහමුල ගබඩා සංකීර්ණය දිවිනැගුම වැඩසටහන යටතේ ඉදිකරන ලද අතර මෙට්‍රික් ටොන් 10,000ක හා මෙට්‍රික් ටොන් 2,000ක ගබඩා කළ හැකි ගබඩා දෙකක් එම සංකීර්ණයේ ඇත. ඊළඟ එක ඒකේ ආයන්න එක මේ වෙන විට එහි ගබඩා කර ඇති වීතෝග ප්‍රමාණය කොපමණද කියලා අහලා තිනවා. පසුගිය ජූනි මාසයේ සහ ජූලි මාසවලදී වී අලෙවි කිරීමෙන් පසු ඉතර වීතෝග ප්‍රමාණය වන මෙට්‍රික් ටොන් 21,860කි. ඒක දෙක මෙම ගබඩාව සම්බන්ධව කටයුතු කරන ව්‍යාපාරිකින්ගේ සංඛ්‍යාව කොපමණද? මෙම ගබඩා සංකීර්ණය වී අලෙවි මණ්ඩලයේ දැනට භාවිතා කරන බැවින් මෙම ගබඩාවේ කටයුතු සම්බන්ධයෙන් ව්‍යාපාරිකයන්ගේ කිසිදු සම්බන්ධ වීමක් නැත. තුන ගබඩාව තුල වී පමණක් ගබඩා කර ඇති අතර සහල් ගබඩා කර නොමැත. වී අලෙවි මණ්ඩලයේ සතු වීතෝග බැහැර කිරීමේදී විවෘත වෙළඳ පොලේ මිල ගණන් කැඳවා නිකුත් කරන අතර මේ සම්බන්ධයෙන් වෙළඳ සංගම් සමග විශේෂ සාකච්ඡා කර නොමැත. හතර 2016 ජූනි මාස වන විට කිලෝග්‍රෑම් 248,743ක් ගබඩා කර තිබිණි. පහ මෙම වීතෝග ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර ඉහළ මිල ඉල්ලුම් කර තිබූ ඉල්ලුම් කරුවන් වෙත පසුගිය ජූනි මාසයේ සහ ජූලි මාසයේ නිකුත් කර ඇත. හතර ඔව් ආරක්ෂක තොග ලෙස ගබඩා ලෙස තබා ගන්නා වීතෝග තොගයන්ගෙන් කොටසක් ගබඩා කිරීම සඳහා යොදා ගනි. ඈ යන්න පැන නොනගී.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු කතානායකතුමනි, මේ දිවුලපිටිය මරදගහමුල ප්‍රදේශයට ව්‍යාපාරිකයින් සහ එයින් යැපෙන්නන් 5000ක් පමණ ව්‍යාපාරිකයින් ගත්තාම 125ක් 150ක් වගේ ප්‍රමාණයක් මෝල් හිමියන් මේ ප්‍රදේශයේ ඉන්නවා. ඒ වෙනුවෙන් තමයි මේ අතරමැදි ගබඩාව ඒ වකවානුව තුල ඉදිකිරුවේ. එතකොට ඒ ඉදිකරපු ගබඩාව මේ වෙද්දි වී අලෙවි මණ්ඩලයට ලබාගෙන තියෙනවා. ඒ තුලින් ඒ ඉදිකිරීම් ඉදිරිපිට කරපු කඩ සහ ඒ ගබඩාව අද වෙද්දි ඒ ව්‍යාපාරින්ගෙන් නොලැබෙන තත්ත්වයක් තියෙනවා. ඒ නිසා ඉදිරියේදී අපි අහන්නේ යම්කිසි මුදලක් මේ වෙනුවෙන් ඉතුරු වැඩ සඳහා යොමු කරලා ඒ ව්‍යාපාරිකයන්ට, මොකද ලංකාවේ හාල් මිල පාලනය වෙන්න මරදගහමුල සහල් විශාල වශයෙන් වගකීමක් දරනවා. ඒ මිල පාලනය කරන්න ඒ සුළු ව්‍යාපාරිකයාගේ මේ සහල් වලට තියෙන මාෆියාව නැතිකරන්න මේ මරදගහමුල සහල් මිල, මං හිතන්නේ ඔබ තමුන්නාන්සලා දන්නවා, මේ සුළු ව්‍යාපාරිකයා අඩුවෙන් පාරිභෝගිකයාට සහල් අලෙවි කරන්න ගියාම තමයි මේ මිල පහළ වැටෙන්නේ. නැත්තම් අද වෙද්දි විශාල වශයෙන් ආයතන දෙක තුනක් මේක අද අල්ලගෙන ඉන්න තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ සුළු ව්‍යාපාරිකයා, මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා රැකගන්න ඔබතුමාගේ මේ ගබඩාව කෙරෙහි මොන හරි වැඩපිළිවෙලක් තියෙනවද කියලා තමයි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ.
ගරු කතානායකතුමනි, මේ ගබඩා සංකීර්ණය අවුරුදු දෙකකට වැඩි කාලයක් වසා දමා තිබුණා. ඒ වගේම ගබඩා සංකීර්ණය ඉදිරියෙන් තියෙන කඩකාඹර 100කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒවා භාගෙට වැඩ නිම කරලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අපි කැබිනට් පත්‍රිකාව මගින් ගබඩා වී අලෙවි මණ්ඩලයේ ගබඩා දෙක විතරක් වී අලෙවි මණ්ඩලයට පවරගත්තා. පහුගිය කාලයේ මේ ව්‍යාපාරයේ ඉදිකිරීමේදී කිසිම කොන්ත්‍රාත් විවසමකින් තොරව තමයි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට දීලා තියෙන්නේ. හැබැයි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට තව මෙතුමා කිව්වට ඒ කඩ ඉදිකරන්න කියලා තව මිලියන 50කට වැඩිය රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට ගෙවීමට තියෙනවා. ඉතින් ඒ එහෙම තත්වයක් තමයි තියෙන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ලබන අවුරුද්දේ අයවැය මගින් ආර්ථික මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරලා ඒ ප්‍රදේශයේ ව්‍යාපාරිකයන්ට ඒ කඩ ටික බෙදා දෙන්න.
මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු කථානායකතුමනි, ගම්පහ දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම මේ වී මිලදී ගැනීමට වැඩපිළිවෙලක් නැහැ. දැන් වී රුපියල් 50ට මිලදී ගන්නවා කියලා ඔබතුමන් වහන්සේලාගේ ප්‍රතිපත්තිය තිබුණත් ගම්පහ දිස්ත්‍රික්කයේ කිසියම් තැනක වී ගම්පහ දිස්ත්‍රික්කයේ වගේම තව සමහර තැන්වලත් වී මිලදී ගන්න ගබඩා නැති ප්‍රශ්නේ නිසා වී මිලදී ගන්නේ නැහැ. නමුත් විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ මෙට්‍රික් ටොන් 5000ක් විතර තමයි මේ යලකන්නේට මේ ගොවීන් වගා කරලා තියෙන්නේ. ඒ මෙට්‍රික් ටොන් 5000 මිලදී ගන්නවත් වැඩපිළිවෙලක් නැහැ. මේ ගබඩාවලට මේ වී ටික මිලදී ගන්න පුළුවන් වැඩපිළිවෙලක් හදලා දෙන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තමයි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ.
ගරු කථානායකතුමනි, අපි මේ වෙන විට ලංකාව පුරා ගබඩා 156ක් විවෘත කරලා තියෙනවා. අපි රජයේ මගේ වී මෙට්‍රික් ටොන් 120,000ක් මිලදී ගන්නට සැලසුම් කරලා තියෙනවා. ඒ වෙනුවෙන් රජය රුපියල් බිලියන 4.5ක් වෙන් කරලා තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ ගොවීන්ට කිසිම පැකිලීමකින් තොරව මේ වී ගබඩාවට වී ගෙනල්ලා බාර දෙන්න පුළුවන්කම තියෙන අයට පුළුවන්. ඒත් මෙවර වී අස්වැන්නේදී රජයේ මිලට වී දෙනවට වැඩිය පෞද්ගලික වෙළඳුන්ට ගොවීන් විසින් වී අලෙවි කිරීමට ඉතාමත්ම උත්සුක වෙලා තියෙනවා. ඒ නිසා රජයේ ගබඩාවට එන වී ප්‍රමාණය ඉතාමත් අඩු වෙලා තියෙනවා. අපි දැන් මාසයකට වැඩිය කාලයක්, මාසේ කහමාරකට කාලයක් වී ගබඩා විවෘත කරලා තිබුණත් අපිට ලැබිලා තියෙන්නේ මිට්‍රික් ටොන් 20,000ක ප්‍රමාණයක්. පුද්ගලිකාංශයේ ඊට වැඩිය වැඩි මිදලකට මැදිහත් වෙලා තියෙන වී අලෙවි මණ්ඩලයේ කාර්යභාරය ඒකයි. ඒක නිසා ගම්පහ දිස්ත්‍රික්කයේ අපිට මේ වෙනකන් කිසිම පැමිණිල්ලක් ඇවිල්ලා නැහැ වී මිලදී ගැනීම සම්බන්ධයෙන්. එතුමා කියනවා නම් කොහේ හරි වී මිලදී ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ අවස්ථාවක් ලබා දෙන්න කියලා අපි ඒ ඕනෑම ස්ථානයක වී මිලදී ගැනීමේ කටයුතු කරන්න සූදානම්.
මගේ තුන්වෙනි අතුරු ප්‍රශ්නේ වගේම යෝජනාවක් ගරු කථානායකතුමනි, ඔබතුමා ප්‍රකාශ කළාට දිසාපතිවරයාගේ මම මේ ප්‍රශ්නේ තියෙන නිසා මීයේ අහපුවාම දිසාපතිවරයා කිව්වේ ගම්පහ දිස්ත්‍රික්කයට තාම එහෙම වැඩපිළිවෙලක් හදලා ලබා දීලා නැහැ වී අලෙවි මණ්ඩලයෙන්. ඒ නිසා හදලා දෙන්න අමාත්‍යවරයා ඒක හදලා දෙනවා නම් වී මිලදී ගන්න පුළුවන් කියන කතාව තමයි එතුමත් කිව්වේ ගබඩා තියෙන නිසා. ඒ නිසා මම යෝජනා කරනවා ඒ වී මිලදී ගන්න අවස්ථාව දිසාපතිවරයාට මේ යොමු කරන ලෙස. බොහොම ස්තුතියි.
ඒක අපල්ල ලයිස් කළ දෙන්න.
ගරු ශාන්ති ශ්‍රී ස්කන්ධ රාසා මෙතිනිය සවිබල සමාජ සවිබල ගැනීම සුභසාධි අමාත්‍යමාගෙන්
ගරු කථානායකතුමනි, ගරු ශාන්ති ස්කන්ධ රාජා ගරු මන්ත්‍රීතුමියගේ පළවෙනි ප්‍රශ්නයට පිළිතුර 18885යි. එතුමියගේ දෙවෙනි ප්‍රශ්නයට පිළිතුර රුපියල් 3000 මාසික දීමනාව ලබන ආබාධ සහිත තනත්තන්ගේ සංඛ්‍යාව 4163යි. එතුමියගේ තුන්වෙනි ප්‍රශ්නයට පිළිතුර ඔව්. ඒත් අපේ අමාත්‍යාංශයෙන් දීමලා නොලබන ගරු කථානායකතුමනි මේ සංඛ්‍යාව 11625යි. හැබැයි හුඟක් පළාත් සභාවල මේ අයට පළාත් සභා මට්ටමින් විශේෂ දීමනාවක් ගෙවනවා. හැබැයි මට දන්න විදිහට උතුරේ එක කෙරෙන්නේ නැහැ. හැබැයි උතුරේ පළාත් සභාවට එක කරන්න පුළුවන්. එතුමියගේ ප්‍රශ්නේ ආබාධිත පුද්ගලයන් සඳහා ලබා දෙන දීමනාව සියලු ආබාධිත පුද්ගලයන්ට ලබා දීමට පියවර ගන්නේද? ඔව්. 2016 වර්ෂයේ සඳහා 30,094ක් සඳහා ආබාධිත 30,094ක් ආබාධිත පුද්ගලයන් සඳහා ලබා දෙන ජීවනාධාර ගෙවන අතර මීට අමතරව මේ වන විට ජීවනාධාර බලාපොරොත්තුවෙන් පොරොත්තු ලේඛනයේ 39,758ක් ඉන්නවා. 2017 අයවැය ඇස්තමේන්තු සඳහා මේ අය ඇතුළත් කරලා තියෙනවා. අපට ප්‍රමාණවත් මුදල් ලබා ගන්න පුළුවන් වුණොත් අපි ඒ සියලුම දෙනාට ගෙවනවා. ඈ අදාළ නොවේ.
ගරු චමින්ද විජේසිරි මැතිතුමා, පළාත් සභා පළාත් පාලන මැතිතුමාගේ ඇසීමට
වහනගරු කතානායක.
ගරු කතානායකතුමනි, සති තුනක් කල් ඉල්ලනවා. මොකද මේ චමින්ද විජේසිරි මන්ත්‍රීතුමායි දිගටම තියෙන එන මාසෙත් හතරක් තියෙනවා මේ මහමැතිවරණ යුද්ධ. ඒත් එකපාර ඇහුවනම් මට උත්තර දෙන්න පුළුවන් ඔක්කොම. එන මාසෙත් හතරක් තියෙනවා. ආ
මටත් ආසයි වචන 150ට වඩා ආන තියෙනවා නම් අහන්න එකපාරම. මම හිතන්නේ තියෙන්නේ
හැම මාසෙම ප්‍රශ්න පහක් කරනවා මහමැතිවරණ විරුද්ධ. දැන් එන මාසෙ ප්‍රශ්න හතරක් තියෙනවා. එකපාර දැන් ඒ ගිහිල්ලා ඔබතුමයි මහතු අතර තියලා යාළු වෙනා මෙහෙම ඉල්ල ප්‍රශ්න අහන විරත් වෙන සත්‍ය තුරක් අල්ලිනවා මොකද මේ ලොකු ප්‍රශ්නමයි
හරි හරි හොඳයි ගරු සුනිල් හඳුන්නේත් මැත්තමයි ඉඳන් අමාත්‍යමාගේ ඇසීමට
අහනවා ගරු කතා නැහැ තුමා
ගරු ඉඳාමයේ මැත්තමා ගරු බුද්ධික පතිරණ මැත්තමා සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය අමාත්‍යමාගේ ඇසීමට
මම කතා නැහැ තුමා
ගරු කතානායකතුමනි එතුමාගේ පළවෙනි ප්‍රශ්නය හෙරොයින් ඇතුළු වෙනත් මත්ද්‍රව්‍ය සඳහා අබ්බයුවන් පිළිබඳ සංගණනයක් සිදු කරගෙන තිබේද ඔව්
ප්‍රශ්නෙට පිටරක් දුන්න ප්‍රශ්න කියන්න අවශ්‍ය වෙන්නේ
නැහැ හා එහෙනම් ආ 2 17457යි 3 13යි ආ 1 ඔව් ආ 2 ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් වර්ධන වැඩසටහන මගින් අන්තරාදායක ඖෂධ පාලන අධිකාරිය හා රාජ්‍ය නවන සංවිධාන සමග එක්ව මත්ද්‍රව්‍ය සඳහා හැබැයිවුවන් සඳහා අධ්‍යාපන උපදේශන හා කොණ්ඩම් බෙදා ගැනීමේ වැඩසටහන ආරම්භ කර ඇත රට පුරා ව්‍යාප්තව ඇති ලිංගාශ්‍රිත රෝග පිළිබඳ සායනයන් STD ක්ලිනික්ස් මගින් මත්ද්‍රව්‍ය සඳහා හැබැයිවුවන් වෙත ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග හා HIV රෝග සඳහා ප්‍රතිකාර කරනු ලබන අතර හෙපටයිටිස් B හා හෙපටයිටිස් C පරීක්ෂණ සිදු කිරීම සහ හෙපටයිටිස් B එන්නත ලබා දීම සිදු කරනු ලබයි. ඈ පැන නොනගී.
ගරු කතානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය එතුමා සඳහන් කරන්නට යදුනා හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සඳහා ඒ සිදු කරපු සංගණනෙන් 17000ක පමණ පිරිසක් කියලා. නමුත් දැන් හෙරොයින් හා ඒහා සමාන අන්තරායකර මත්ද්‍රව්‍ය භාවිතා කරපු සංඛ්‍යාව පිළිබඳ මේ සංගණනේ මේ දීලා තියෙන 17000ේ සංඛ්‍යාත්මක අගය පිළිබඳව විශ්වාසනීයත්වයක් තියන්න පුළුවන් ද කරු එමතුමා මීට වඩා සංඛ්‍යාව බැලුවොත් වැඩි වෙලා තියෙන බැරිද මේ වගේ දෙගුණයක් හෝ ඊට ආසන්න ප්‍රමාණය
නෑ අපේ සංගණන අපි ඔක්කොම කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායක 90 ඒ අනුව ඒ ප්‍රදේශවල ඒ සංඛ්‍යාව බලලා තමයි මේව කරන්නේ නැති මොන් ලංකාවේම සංගණනයක් කරන්න බෑ සෞඛ්‍ය අමාත්‍යාංශයක. එතකොට මේ විදිහට තමයි සංගණනය කරන්නේ.
දෙවැනි අතුරු ප්‍රශ්නය හෙරොයින් ඇතුළු වෙනත් මත්ද්‍රව්‍ය වලට අබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීම සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඍජුවම රජය හෝ රජය තවත් ආයතන සමග ඒකාබද්ධව පළාත්සභාව වෙන්න පුළුවන් පළාත් පාලන ආයතන වෙන්න පුළුවන් එහෙම නැත්නම් රාජ්‍ය නවන සංවිධාන වෙන්න පුළුවන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහය ලැබන ආයතන වෙන්න පුළුවන්. ඒ සංඛ්‍යාවේ වැඩිවීමක් සිදු කරන්නට අවශ්‍යතාවයක් පැනගිලා තියනවද මේ සංගණනය අනුව නැත්නම් මේ තියෙන ආයතනවලම ධාරිතාවය වර්ධනය කරලා ඉදිරියට යන්න පුළුවන් තත්ත්වයක්ද තියෙන්නේ?
මේ හෙරොයින් පානය කිරීම පිළිබඳව ඒක එන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නෙවෙයි. එතකොට ඒකේ අපි ඇත්තටම ඒකෙන් මේව කළ ඒකේ මේ HIV ආසාදිතයන් පිළිබඳව තමයි අපේ තියෙන ප්‍රශ්නය. එතකොට HIV ආසාදිතයන් ප්‍රමාණය ගත්තාම ඉතාමත්ම අල්පයි.
මගේ තුන්වෙනි අතුරු ප්‍රශ්නය මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති ඍජුවම මේකට අදාළ කාරණා නොනත් ඔබතුමා මේකට යම් පිළිතුරක් දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අර ආයුර්වේද වෛද්‍යවරුන් පිළිබඳව ඔබතුමා මේ සභාවේ සඳහන් කරන්න තිබුණා 600කට ආසන්න පිරිසක් සඳහා පත්වීම් ලබා දෙනවායි කියලා. හැබැයි මුදල් අමාත්‍යාංශය විසින් මේ ආයුර්වේද වෛද්‍යවරුන්ට සඳහන් කරලා තියෙන්නේ 200 254 පිරිසකට පමණයි පළවෙනි වටේදී දෙන්න පුළුවන් කියලා. ඒ නිසා එහෙම වුණොත් ආපහු සැරයක් දැන් වෛද්‍යවරු වගේම ආයුර්වේද වෛද්‍යවරුත් මේ සමාජය තුළ විශාල කාර්යයක් ඉෂ්ට කරන නිසා ඒ පිළිබඳව යලි මුදල් අමාත්‍යාංශ සමග සාකච්ඡා කළා. මේ දැනට ලොක් එකක් තියෙන නැත්නම් මේ දැනට සංචිතයක් වශයෙන් එකතු වෙලා ඉන්න මේ 600ට සාධාරණයක් ඉටු කිරීම ගැන අමාත්‍යාංශයේ ප්‍රතිපත්තිය මොකක්ද කියලා.
නැහැ ඉතින් ඒ ප්‍රතිපත්තියින්ද තමයි අපි සියලුම දෙනාට සියලුම පාලිධාරීන් වලට පත්වීම් ලබා දීමට අපි යෝජනා කරලා යවලා තියෙන්නේ කළමනාකරණ දෙපාර්තමේන්තුවට. ඒකෙන් 100 ගාණක් ඉන්නේ මේ රෝහල් වලට. ඒ රෝහල් වලට ගාණ ඒගොල්ලෝ අනුමත කරලා තියෙනවා. ඉතුරු අය අපි යෝජනා කරලා තියෙන ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන් වශයෙන් බදව ගන්නට. ඒකත් ඒගොල්ලෝ එකඟතාවයේ ඵලයක් කරලා දැන් ඒකේ ඝන සංඛ්‍යා ලේඛන අපේ අමාත්‍යාංශත් එක්ක කතා කරනවා කොයි විදිහටද ඒ කට්ටියව මේ මේ
එක එක තැන්වල එක යෙදවීම කරන්න කියලා. ඒ අරෙන්න අඩුවීමක් මම දන්නේ.
හොඳයි. ගරු බිමල් රත්නායක මැතිතුමා කම්කරු වෘත්තීය සමිති සම්බන්ධ අමාත්‍ය මැතිතුමට
මම අහනවා ගරු කතානායක.
ආගේ ප්‍රශ්නෙට උත්තරය 2013 14 15 වසර කිලිනොච්චි දිස්ත්‍රික්කයේ තුල ව්‍යාපන්චිය තිබූ සේවක අසාධක අරමුදල් ගිණුම් සංඛ්‍යාව ව්‍යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල වෙන වෙනම තොරතුරු දැක්වීමට හැකි පද්ධතියක් දැන්ට සේවක අසාධක අරමුදල සතුව නොමැත. දැන්ට පවතින තොරතුරු පද්ධතියේ ව්‍යාපනය හා කිලිනොච්චි යන දිස්ත්‍රික්ක දෙක කලාප අක්ෂරය වන ජේ මගින් රූපණය කරනු ලැබේ. ඒ අනුව ජේ කලාපයෙහි 2013 වර්ෂයේ ලියාපංචිය තිබූ සේවක අර්සාධික අරමුදල් ගිණුම් සංඛ්‍යා 15694කි. 2014 වර්ෂයේ ලියාපංචි කර තිබූ සේවක අර්සාධක අරමුදල් ගිණුම් සංඛ්‍යාව 15784කි. එමෙන්ම 2015 වර්ෂයේ 20220කි. අලුතෙන් ලියාපංචි වූ සේවක අර්සාධක අරමුදල් ගිණුම් සංඛ්‍යාව එක් එක් වර්ෂයානුව වෙන්වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සාකච්ඡාව දැරඳේ. ප්‍රශ්නය, ඒ අනුව ජේ කලාපයේ 2013 වර්ෂයේ 5919ක් අලුතෙන් ලියාපංචි වෙලා තියෙනවා. 2014 5181ක් අලුතෙන් ලියාපංචි වෙලා තියෙනවා. 2015 වර්ෂයේ 7031ක් අලුතෙන් ලියාපංචි වෙලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නේ ආ ප්‍රශ්නය රජයට අයත් සමාගම් අර්ධ රාජ්‍ය ආයතන පෞද්ගලික අංශය කර්මාන්ත අංශය පුරුෂ කර්මාන්ත අංශය සේවාංශය අනුව සා එක් එක් වර්ෂය අනුව වෙන්වෙන් වශයෙන් කොපමණද යන්න සඳහන් කරන්නේ නම් ඊට පරිදි වර්ගීකරණය කරන ලද පද්ධතියක් දැන්ට සේවක අර්ථසාධක අරමුදල සතුව නොමැත. කම්කරු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා මහ බැංකුව ඒ සිට X දක්වා වූ අක්ෂරයන් අනුව නම් කරනු ලබන කලාපයන්ට අනුකූලව සේවා යෝජකයන් ලියාපංචි කරන දත්ත පද්ධතියක් පවත්වාගෙන යනු ලැබේ. එලෙස ලියාපංචි සේවා යෝජකයෙකුගෙන් යම් සාමාජිකයෙකු වෙනුවෙන් දායක මුදලක් ලද විට අදාළ සේවා යෝජකයාගේ හිමි අක්ෂරය හා අංකයේ අර්ථයම සාමාජිකයා ලියාපංචි කෙරේ.
ගරු කතානායකතුමනි, පළවෙනි අතුරු ප්‍රශ්නය. ගරු ඇමැතිතුමනි, ඔබතුමාගේ පිළිතුරෙන්ම පැනලාගෙන පළවෙනිම ප්‍රශ්නය තමයි, දැන් කිලිනොච්චිය මැටිවරණ කිලිනොච්චිය ප්‍රශ්නේ දිග්ගස්ස නැතුව අහනවනම් කිලිනොච්චි දිස්ත්‍රික්කය ලංකාවේ යුද්ධයෙන් විශාලම පීඩාවට පත්වෙච්ච දිස්ත්‍රික්කයක්. ඒ නිසා එම දිස්ත්‍රික්කය තුළ රැකියා උත්පාදනය කොපමණ වෙනවාද කියන එක දැනගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. ඒ නිසා දැන් පළවෙනි කරුණ වශයෙන් ඔබතුමා දැනගන්න කැමතියි, මින් ඉදිරියට හරි ඔබතුමා වැඩපිළිවෙළක් සකස් කරනවාද කිලිනොච්චියේ දත්ත වෙනම ලබා ගැනීමට හැකි වෙන පරිදි. මොකද කිලිනොච්චි දිස්ත්‍රික්කය තුළ සාමාන්‍යයෙන් වර්ෂයකට සංකලකන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව අවම වශයෙන් 1750කට රැකියා 1712ක් හරියටම ගත්තොත් රැකියා අපේක්ෂිතයන් බවට පත් වෙනවා. යාපනයේ දිස්ත්‍රික්කයේ 8604ක් පත් වෙනවා. ඒ නිසා මම දැනගන්න කැමති පළවෙනි අතුරු ප්‍රශ්නේ විදිහට ඔබතුමාගෙන් ඔබතුමා එහෙම ඒක වෙනම හඳුනා ගන්න කටයුතු කරන්න ලෑස්ති
කියලා. මේ අත්සාධික අරමුදල් අය කිරීම සටන් වෙන්නේ කලාපණ. දැන් යාපනයේ සහ කිලිනොච්චියේ එක කලාපයක්. ඉතින් ඒ අනුව යාපනයේ කිලිනොච්චියේ එකට තමයි ලියාපංචි අර්ථසාධක අරමුදල් ගෙවන අයගේ නම් ඇතුල් වෙන්නේ ඒ කලාපයේ අක්ෂරය වෙන ජේ යටතේ. ඒක තමයි මේ ප්‍රකාශ වෙන්නේ. ඉදිරියේදී වෙනස් ක්‍රමයකට ප්‍රතිපත්තියට ගියොත් අපිට පුළුවන් කිලිනොච්චිය වෙනවත් යාපනයේ වෙනමත් ගන්න. ඔබතුමා එක මම එකඟ වෙනවා. දැන් කුඩා කර්මාන්ත හෝටල් ගරාජයන් වැඩියෙන් ඇති වෙනවා. මම ඊයේ පෙරේදා ඒ ප්‍රදේශයට ගියාම වැඩියෙන් අද වැඩ පොළවල් ඒ බී වෙලා තියෙනවා. ඒ නිසා අපි යම් යම් තීන්දුව ගත්තා. කම්කරු ශේෂ්ත්‍රයේ තුල කම්කරු දෙපාර්තමේන්තුවේ යටතේ සේවක සංඛ්‍යාව වැඩි කරන්න, කාර්යාල වඩා දියුණු කරන්න ඒ තීන්දුව අරන්
තියෙනවා. දෙවැනි අතුරු ප්‍රශ්නය කරු කතානායකතුමනි, දැන් ආණ්ඩුවේ රැකියා ලබා දීම පිළිබඳ විශාල ප්‍රචාරයක් තිබුණා ලක්ෂ 10ක් වගේ රැකියා ලබා දෙනවා කියලා. නමුත් මේ දත්ත බැලුවාම පේනවා 2015 ඔබතුමා ඉදිරිපත් කරන සංඛ්‍යාවක නම ගත්තට පස්සේ ගිනුම් ලියාපදිංචි වෙලා තිබෙන ප්‍රමාණය ගත්තට පස්සේ ඔබතුමා සඳහන් කරනවා 7000ක් කියලා. නමුත් යාපනයේ يعني මේ දිස්ත්‍රික්ක දෙකේම යාපනයේ පමණක් යාපනයේ දිස්ත්‍රික්කයේ පමණක් 8604 රැකියා අපේක්ෂිතයන් වාර්ෂිකව බිහි වෙනවා. ඉතින් ඒ නිසා මේ රැකියා අපේ රැකියා බලාපොරොත්තු වෙන තරුණයට රැකියා ලබා දීමට විශේෂම යාපනයේ කිරිනොච්චිය වගේ යුද්ධයෙන් පීඩාවටපත් දිස්ත්‍රික්කවල මොන විදිහේ වැඩපිළිවෙළද අනුගමනය කරන්න කියන එකක් දැනගන්න කැමතියි.
ඔබතුමාට පෙන්වුවා මේ දත්ත වැඩුවාම පහු ගිය අවුරුදු 2015 රැකියා දසලක්ෂයක් දෙනවයි කියන ප්‍රතිපත්තිය ප්‍රකාශ වුණේ පහු ගිය අවුරුදු. ඒ ප්‍රකාශය වුණාට පස්සේ 2015 මේ කලාපේ පමණක් 8000ට කිට්ටු සංඛ්‍යාවට රැකියාවල් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ EPF ගෙවන කට්ටිය 15784ක් තිබුණ සංඛ්‍යාව 20220කට පමණ වැඩි වෙලා තියෙනවා. නමුත් මට දැනගන්න තියෙනවා 8000ක පමණ වැඩිවීමක් තියෙනවා. 5000ක පමණ අවසාදේ කාල මුදල් දැන් ගෙවලා
තියෙනවා. ගරුක කතානායකතුමනි මේක ඇත්තටම ඔබතුමාට වඩා අග්‍රාමාත්‍යරට මම මේ ප්‍රශ්නේ වෙනත් ඉදිරිපත් කළා තිබෙනවා. නමුත් ඔබතුමාගේට ප්‍රශ්නයට ඔබතුමා දුන්න පිළිතුරත් එක්ක ගත්තොත් 2013 2014 2015 කියන වර්ෂ තුනේ මේ දිස්ත්‍රික්ක දෙකේ රැකියා අපේක්ෂිතයන් ප්‍රමාණය 30000යි. රැකියා අපේක්ෂාවට එකතු වෙන ප්‍රබුතුමා අවුරුදු තුනටම තියෙන්නේ 15000. 17000. 2013 14 15. ඒ නිසා මෙතන දිස්ත්‍රික්ක මට්ටමේ මේ ප්‍රශ්නේ ගන්නෙත් අපි එක එක දිස්ත්‍රික්කේ රැකියා උත්පාදනය කොමන පැත්තෙන්ද කියන එක සලකා බැලීම නිසා ඒ නිසා ඔබතුමාගේ සංකල්පන අනුව ගත්තමත් විශාල රැකියා අපේක්ෂිතභාවයයි ලැබෙන රැකියා අතර විශාල ගැටලුවක් තිබෙනවා. මම අග්‍රාමාත්‍යරකට අදාළ ප්‍රශ්නයක් ඒ නිසා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා අර කිලිනොච්චි දිස්ත්‍රික්කය වෙනම දිස්ත්‍රික්කයක් වශයෙන් සලකලා කටයුතු කරන්න අවශ්‍ය කරන පියවර ගන්න.
අපිට මේ ප්‍රතිපත්තිය වෙනස් කරන්නට වෙයි. මොකද අර කලාප අනුව යන්නේ නැතුව දිස්ත්‍රික්ක අනුව යන්නේ. ඒ විදිහ වැඩ පිළිවෙලට යන්න වෙයි. එහෙම තාම තීන්දුවක් අරගෙන නැහැ. නමුත් කලාප අනුව යෑමදි තමයි ඒ කලාපෙම 8000ක වැඩිවීමක් පහු ගිය අවුරුද්දේ රැකියාවන් වල වැඩි වෙලා තියෙනවා.
හොඳයි. හොඳයි. ගරු වෛද්‍ය නරින්ද ජයස මැතිතුමා සෞඛ්‍ය පෝෂණා දේශීය වෛද්‍ය මැතිතුමා ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමනි. එක රුපියල් මිලියන 10000 ඒ කියන්නේ බිලියනයයි. දෙක එක කරාපිටිය රෝහල මහනුවර රෝහල තෙලිපලේ මූලික රෝහල. තුන ඔව්. හතර ඔව්. පහ මිලියන 275යි. පැනනොනගි.
හොඳයි. කරු කතානායකතුමනි මම මේ ප්‍රශ්නේ යොමු කළේ 2016 අයවැය යෝජනා මගින් කරාපිටිය ශික්ෂණ රෝහල වෙනුවට මාතර පිළිකායකයක් ආරම්භ කරන්න සාකච්ඡා කළා තිබුණා. නමුත් වඩා ප්‍රායෝගික මේ තත්ත්වය නිසා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කළේ. මීට අදාළ මේ ඔබතුමාගෙන් මම දැනගන්න කැමතියි මීට කලින් සාකච්ඡා කරා මේ ආයුර්වේද උපාධිධාරීන් සම්බන්ධ ප්‍රශ්නේදී ඔබතුමාලා ගිය අවුරුද්දේදී කැබිනට් පත්‍රිකාවක ඉදිරිපත් කළා තිබුණා 900කට ආසන්න ප්‍රමාණයකට පත්වීම් දෙන්න. 900කට ආසන්න ප්‍රමාණයකට පත්වීම් දෙන්න. නමුත් ඒ ගැටලුවක් තිබුණා මේ පළාත් සභාවලින් අනුමත වෙලා පැමිණිය යුතුව තිබුණා. දැන් මේ වෙනකොට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහ ඒ අයට රැකියා ලබා දීම පිළිබඳව යම් කාලවකවානුවක් ඔබතුමාට ප්‍රකාශයට පත් කරන්න පුළුවන්.
දැන් මෙහෙමයි තිබුණේ මෙතන 905කට මම මේ අවසරය ගත්ත කැබිනට් මණ්ඩලය. කැබිනට් අනුමැතිය තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඉන්නේ 600 ගානයි. ඒකත් තියෙන්නේ පත්වීම් ඔක්කොම තියෙන්නේ පළාත් සභාවත් එක්ක. ඉතින් විශාල මේ ප්‍රමාදයක් ඇති වුණේ මේ පළාත් සභාව වලින් මේවා එවන ප්‍රමාදය. ඊට පස්සේ මම සියලුම පළාත් සභා ඇමතිවරු ඒ කට්ටියවත් ගෙනල්ලා සාකච්ඡා කළා. දැන් පළාත් සභාව වලින් අවසාන ඒ කියන්නේ අන්තිමටම ආවේ දැන් මාසයකට ඉස්සෙල්ලා උතුරු පළාත් සභාවේ. ඒකත් අරගෙන මේව කළා. ඊට පස්සේ කළමනාකරණ දෙපාර්තමේන්තුව ඒ පළාත් සභාවට හැබැයි එනකන් මේව කරා සාකච්ඡා කරා. කරලා ඒගොල්ලෝ දැන් 100 ගානක් කොහොමත් අපි රෝහල් වල ඒ කට්ටියට පත්වීම් දෙනවා. ඒක හරි. ඉතුරු කට්ටියට තමයි ප්‍රජා සෞඛ්‍ය නිලධාරී කියලා අපි ලෑස්ති කරලා තියෙන්නේ. ඒ සඳහා අවශ්‍ය බිල්ඩින් ගන්න ඔක්කොටම ගොඩනැගිලි වලටත් අපි මුදල් වෙන් කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තව ටික දවසකින් මම හිතන්නේ කළමනාකර දෙපාර්තමේන්තුව මේ ටික සකස් කරලා අපිට දෙනවා. දෙන්න හැටි අපිට අපත්වීම් ලබා දෙන්න.
ඔව්. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය ගරු එමතුමනේ ඒ ආයුර්වේද සම්බන්ධයෙන්මයි. ඔබතුමා දන්නවා මේ වෙනකොටත් ආයුර්වේද සංස්ථාවේ පැනගිලා තියෙන අර්බුදය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනයත් බෙදාහැරීමත් අලවියත් සම්පූර්ණයෙන් අඩාල වෙලා තිබෙනවා. දැන් එහි සේවකයින් විධායක ශ්‍රේණියේ ඉඳලා පහළ සාමාන්‍ය කම්කරුවා දක්වාම වැඩ වර්ජනයක උද්ඝෝෂණයක නිරත වෙලා ඉන්නේ. අදත් පාර්ලිමේන්තු වටරෝම ළඟත් උද්ඝෝෂණයක් තියෙනවා. විවිධ වෘත්තීය සමිති එකතු වෙලා වෘත්තීය සමිති වේදිකෙන් තොරව ඉල්ලා හිටිනවා මේ සභාපතිවරයාගේ සහ සාමාන්‍ය අධිකාරීවරයාට එරෙහිව ඔහු නිවත් කරන්න කියලා කළමනාකරණ අධ්‍යක්ෂවරයා. නමුත් දැන් ඒ වෙනුවට සිද්ධ වෙලා තිබෙන්නේ රටේ ජනතාවට ආයුර්වේද ඖෂධ මිලදී ගන්න තිබුණු අවස්ථාව අහිමි වීම. මේ ආයුර්වේද සංස්ථාවේ ගැටලුවට ඔබතුමා දෙන විසඳුම කුමක්ද?
නෑ මෙහෙමයි, දැන් ඇවිල්ලා අපි සාකච්ඡා කරා එක්සත් ජාතික පක්ෂ පෘතු සමිතිය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පෘතු සමිතිය දෙකේම. ඒකේ මූලස්ථානවල සියලුම කට්ටිය දැක්කා. දැන් ඒගොල්ලන්ට කියලා තිබුණේ මුලින්ම මේකේ ප්‍රගතියක් නෑ, කඩාගෙන වැටලා අරවම යයි කියලා. එතකොට ඒ කියපු කට්ටියගෙම සංඛ්‍යා ලේඛන කළමනාකාර ලේකා කළමනා මේ මාකටිං එක්කෙනාගේ මාකටිං මැනේජර්ගේ රිපෝට් එක ගත්තාම නිෂ්පාදනයත් වැඩි වෙලා පෞගිය අවුරුද්දේ, ලාභයත් වැඩි වෙලා ආදායමත් වැඩි වෙලා. හරිද? එතකොට සිරිනාල් දෙමළ මන්ත්‍රීතුමාම මෙතන ඉන්නවා. එතුමාම කිව්වා මේ කී දෙනාද සභාපතිවරු මේ වගේ වැඩ කරලා තියෙන, දැන් ඕගොල්ලෝ අපිට කිව්වේ කඩාගෙන වැටලයි කියලා. මේකේ සම්පූර්ණ ප්‍රගතියක් තියෙන්නේ. මොනවද ඔයගොල්ලෝ කතා කරන්නේ? දැන් ඔයාමනේ මට කිව්වේ මේම කඩාගෙන වැටුණායි මාකටින් මැනේ. දැන් ඔයාගෙම රිපෝට් එකේ තියෙන්නේ මේක දියුණු වෙලා තියෙනවා. එතකොට ඊට පස්සේ තියෙන ප්‍රශ්න ද්විතීයක ප්‍රශ්න, ඒවා සාකච්ඡා මාර්ගයෙන් අපිට විස්තරයි. මිනිස්සුගේ නොයෙකුත් දුර්වලකම් තියෙනවා, තරහා යනවා නම් ඒවා වෙනම කතයි. මතක තියාගන්න මන්ත්‍රීතුමා ඔයිට ඉස්සෙල්ලත් ඔතන ඉන්න සභාපතිවරයෙක්ව බලෙන් ඔය වගේම දොට දැම්මා. දැන් මේකට ඉඩ දුන්නොත් එහෙම බලෙන් ගෙනල්ලා දොට දාන්න මේක ඉවරයක් නෑ. මේ දෙවනි සභාපතිවරයා. අනිත් එක දැන් මේ දැන් ඒ ඔබතුමා කිව්වට සියලුම කට්ටිය කියලා සියලුම කට්ටිය නෑ. ඔබතුමා දැක්කනේ එතන තියෙන සෙනග කීයද කියලා. ඒක 300කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. භාගයක් විතර වැඩට යන්න හදනවා. මේගොල්ලෝ ලයිට් කපනවා. මේගොල්ලෝ නොයෙකුත් ප්‍රචණ්ඩකාරී වැඩ. දැන් ඒ අනුව 8 දෙනෙක්ව මේ පොලිසිය මගින් උසාවියට දාලා තියෙනවා. ඒගොල්ලන්ගේ මේව කළ තියෙනවා. තව එක සිද්ධියක් වුණ හැටිය අත්අඩංගුවට ගන්නවා කියලා. මානුෂය. තව 11 දෙනෙක්ව දැන් නම් කරලා මං හිතන්නේ 21 හෙට උසාවියට දානවා. මේ වගේ බොහොම ප්‍රචණ්ඩකාරී විදියට තමයි ඒගොල්ලෝ මේව කරන්නේ. බලෙන් මේව කරලා ලයිට්ස් කපලා දැන් එදා නැවත ආරම්භ වුණාම ඒගොල්ලෝ කරේ මොකද? ලයිට්ස් කපනවා. එතකොට සුළු පිරිසක් ඉඳගෙන ඒ කරන ප්‍රචණ්ඩත්වය අනුව තමයි තියෙන්නේ. භාගයක් විතර සේවකයෝ කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නවා. මොකද තමයි අදතර තියෙන තත්ත්වය. ඉතින් මම කිව්වා ඒගොල්ලොත් එක සාකච්ඡා කරලා ඒ කට්ටියත් එක්කම සාකච්ඡා කරලා කොච්චරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්ති සමිති නායක ලෙස්ලි දේවේන්ද්‍ර මහත්මයා මේ කට්ටිය එළෙව්වත්. මොකද ඒගොල්ලෝ කියන්නේ ඉස්සෙල්ලම බලන්න ඕනේ මේ පාලන අධිකාරිය මේක ගොඩනගලා තියෙනවද කඩාගෙන වැටලා තියෙනවද. ඒගොල්ලන්ගේ වාර්තානුව ගොඩනගලා තියෙනවා. එතකොට අනිත් ඒවා ද්විතීයක කරුණු. ඉතින් ඒක තමයි තියෙන ප්‍රශ්නේ.
හොඳයි. මගේ තුන්වෙනි අතුරු ප්‍රශ්නය
අන්න මෙතුමත් එක්කත් කියලා තියෙනවා නිලධාරීන් ඉවත් කිරීමට විරුද්ධයි කියලා ලෙස්ලි දේවේන්ද්‍ර මහත්මයා. දැන් ඊට පස්සේ ඔබතුමාලාගේ වෘත්ති සමිති නායකයා පිටිපස්සෙත් යනවා. මේ වෘත්ති සමිති දෙක නැති වුණා. ඒක තමයි මේ කරන්නේ. එතන ඒගොල්ලෝ මේ සුළු කණ්ඩායමක් ඉඳගෙන දැන් ඔය ඕක නායකත්වය දෙන මිනිස්සුන්ට විරුද්ධව තියෙනවා. මිලියන ගානක වයින් බෝතල් ගෙනල්ලා මේව කරලා පාවිච්චි කරන්නේ නැතුව ලොකු ඉන්කුවරි එකක් එයාට. අනිත් එක්කෙනාගෙන තියෙනවා. ඉතින් මේ වගේ විශාල චෝදනා තියෙනවා. පෞගිය ඔබතුමා දැක්කනම් මම එනකොට ඕකේ තිබුණ ෆැක්ටරි එක වැසිකිලි තත්වයක තිබුණ ෆැක්ටරි එක නිකන් මේවා හදන මේ මොනවද කසාය හදන අරිෂ්ඨ හදන ස්ථානයක්. අද ගිහිල්ලා බලන්න එයා කන්ඩිෂන් කරලා ඒ මුළු ෆැක්ටරි එකම මේව කළා. මිලියන 10ක් මාසෙකට හම්බ කරා රාජ්‍ය ඖෂධ සංස්ථාවත් මේ ලිවර් බ්‍රදර්ස් එකේ මොකක්ද තියෙන්නේ මේ සුපර් මාකට් ජාලය හරහා දාලා හැම මාසෙකම මිලියන 10ක ආදායමක් ඒගොල්ලෝ ලැබුවා. මේ අලුතෙන් නිෂ්පාදන 13කුත් හරිගස්සලා සහ තිබුණ පැරණි නිෂ්පාදනත් හොඳ මාකට් එකට අවශ්‍ය විදියට දියුණු කරලා. ඉතින් මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. නමුත් මෙතන ඉන්නවා කණ්ඩායමක් ඉස්සෙල්ලා ඉන්න කොටත් මේ ඒගොල්ලෝ වැඩ කරන්න නෙවෙයි කැමති. ඒගොල්ලෝ කියන එයා කන්ඩිෂන් කරපු එකත් වැරදි. එහෙමයි. දැන් යාපනයේ කැරියා ගිහිල්ලා ඒ යාපනයේ ඊටාත්ම රෙදි කඩේ කස්සක තියුණේ SPC එක. ඒකට කියනවා 6000 කියලා. දැන් ඊටාත්ම ලස්සන හොඳ තැනක මේව කරලා හොඳ ආයුර්වේද මේව එකක් තියෙනවා. දැන් ඒවට විරුද්ධයි ඒගොල්ලෝ. මේගොල්ලෝ මොනවා කරත් විරුද්ධයි.
හොඳයි පැහැදිලි කරන්නේ මන්ත්‍රී මහනි. තුන්වෙනි පාසලේ
මේ ඔබතුමා කියනවා නම් ඔය වෘත්තීය ක්‍රියා මාර්ගය ඇතුළේ ඔය දේවල් සිද්ධ වුණා කියලා ජාතික සේවක සංගමයෙන් නැත්නම් ජාතික සේවක සංගමේ නායකයෝ
තියෙනවා සංගමේ කොටසක් වැඩ කොටසක් විරුද්ධයි. එහෙමයි.
ඉතින් මගේ තුන්වෙනි අතුරු ප්‍රශ්නය දැන් මම ඔබතුමාගෙන් මීට කලිනුත් ඇහුවා මේ ඖෂධ මිල සම්බන්ධයෙන් දැන් කාලයක් තිස්සේ අපි මේක සාකච්ඡා කරනවා. ඔව්
මැතිතුමාගේ අනුස්මරණය තියෙනවා එදාට අපි ඇනවුස් කරනවා.
අන්න ඒ කියන්නේ මොනවා හරි විදියට කමන්නේ අඩුතරමේ
මහාචාර්ය බිබිලේ ඉදිරිපත් කරානේ අත්‍යවශ්‍ය ඖෂධ ලයිස්තුව ඒක 2013 සංශෝධනය කරා. ඒ සම්පූර්ණ ලයිස්තුවම අපි එදාට ඉදිරිපත් කරනවා. ඒකේ මිල ඔක්කොම අඩු කරලා. හොඳයි. ඒක ඔක්කොම හරි ගස්සලා ඊ අපි චේම්බර් එකටත් කතා කරලා ඒ ආනයන කරුවන්ටත් කතා කරලා ඒගොල්ලොත් අපි දන්නලා අපි 23 එතුමාගේ මේ අනුස්මරණ දිනයේදී එක් කරනවා.
ගරු ශාන්තිස්කන්ධරාජා ගරු ශ්‍රී ස්කන්ධරාජා මහත්මිය සමාජ සයිබර් ගැන්වීම් සුබසාධක අමාත්‍යමා ඇසීමට
ගරු කතානායකතුමනි ගරු ශාන්ති ස්කන්ධරාජා මැතිනියගේ පළවෙනි ප්‍රශ්නයට උත්තරේ ආබාධ සහිත පුද්ගලයන් සඳහා ප්‍රවේශ පහසුකම් සැපයීම පිළිබඳ වූ අංක 1467 /15 හා 2006-10/17 දින දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය හා එම ගැසට් නිවේදනයේ සංශෝධනය කරමින් නිකුත් කර ඇති අංක 1619/24 හා 2009-9/18 වෙනි දරණ අතිවිශේෂ ගැසට් නියෝගයේ නිකුත් කරමින් ආබාධ සහිත තැනැත්තන්ට ප්‍රවේශය හැකි ආකාරයට සියලුම ප්‍රසිද්ධ ගොඩනැගිලියා පොදු සේවාමන් සහිත ස්ථානද සැකසීමට නියෝග ලබා දෙන ලදී. එතුමියගේ දෙවැනි ප්‍රශ්නයට පිළිතුර 2009-9/18 වෙනි දරණ අතිවිශේෂ ගැසට් නිවේදනයේ පරිදි 2014-10/16 වෙනි දිනට ප්‍රථම සියලු ප්‍රසිද්ධ ගොඩනැගිලි ආබාධ සහිත තැනැත්තන්ට ප්‍රවේශ වියහැකි ආකාරයට සකස් කිරීමට පියවර ගන්නා ලෙසත් සියලු අමාත්‍යයන් සහ පළාත් සභා දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කර ඇත. තවද 2009-14/16 වෙනි දිනට අමාත්‍ය මණ්ඩලයේ තීරණ මගින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වාර්ෂික අයවැය තුලින් සපයා ගන්නා ලෙසද නියෝග ලබා දී ඇත. මේ පිළිබඳව පළාත් පාලන ආයතන පළාත් සභා මගින් සොයා බැලීම් කටයුතු කළ යුතු ඇත. එතුමගේ තුන්වෙනි ප්‍රශ්නයට රාජ්‍ය හා පෞද්ගලික සේවා සැපීමේ ආයතනයන්හි මේ වන විටදී ඉහත සඳහන් පහසුකම් සලසා නොමැති තත්ත්වයක් දක්නට තියනවාද කියලා අහන එක ඇත්තටම එහෙම තත්ත්වයක් තියෙනවා. සියලු පළාත් පාලන ආයතන නව ගොඩනැගිලි ඉදිකිරීමේදී අදාළ චක්‍ර ලේඛනයේ නීති රෙගුලාසි වලට අනුකූල නොවන ඉදිකිරීම සඳහා අනුමැතිය ලබා නොදෙන අතර පැරණි ගොඩනැගිලි සඳහා මේ ආයතන මගින් වාර්ෂික ප්‍රතිපාදන සපයා ගැනීමේදී මතුව ඇති ගැටලු නිසා ප්‍රවේශ පහසුකම් සහිතව ඉදිකිරීම කටයුතු සිදු කර නොමැති අවස්ථා දක්නට ලැබෙන අතර ඒ සම්බන්ධයෙන් නිරන්තර දැනුවත් කිරීම හා තාක්ෂණික සේවාවන් අමාත්‍ය මහන්සිය මගින් සැපයීමට කටයුතු කර ඇත. එතුමගේ ප්‍රශ්නය ඔව් ප්‍රවේශ පහසුකම් සඳහා වන රෙගුලාසි ආබාධිත පුද්ගලයන්ගේ ප්‍රවේශයට වඩාත් පහසු වන පරිදි පිරිවිතරයන් හා සැකසුම් ඇතුළත් කර සංශෝධනය කිරීම සඳහා කමිටුවක් පත්කර අදාළ චක්‍රලේඛනයේ නීති හා රෙගුලාසියන් වලට අනුකූලව ප්‍රසිද්ධ ගොඩනැගිලි ඉදිකිරීම සිදු කරනු ඇත. තවද ප්‍රසිද්ධ ගොඩනැගිලි ඉදිකිරීම වලදී අදාළ ගැසට් නිවේදනයට අනුකූල වන පරිදි ප්‍රවේශ පහසුකම් සපුරාලීමට අවශ්‍ය දැනුවත් කිරීම හා තාක්ෂණික සහාය අමාත්‍යාංශය හරහා සිදු කර ඇත. නොයසේ නම් මේ මන්ද අදාළ නැහැ. ගරු මන්සිතුමියනි මේ ලංකාවේ ඕනම ගොඩනැගිල්ලක් හදද්දී ගරු කතානායකතුමනි නගර සභාවෙන් හා ඒ පළාත් පාලන ආයතනවල අනුමැතිය ලබා ගන්න ඕන. ඒකට මේ ආයතන සියල්ලට අපි දැනුම් දීලා තියෙනවා ඒ ආබාධිත අයට ප්‍රවේශය නැත්තම් අනුමත කරන්න එපා කියලා. හැබැයි මේක ඒ විදිහටම තාම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ පිළිබඳ අවශ්‍ය නීති අනුකූල කටයුතු කරන්න බලය තියෙන්නේ පළාත් සභාවලට. ඒ නිසා පළාත් සභා වලට එක්ක අපි විශේෂ සාකච්ඡාවක් කරා මේ
පළාත් පාලන ආයතන හරහා මේ අනුමැතිය කීයටවත් දෙන්න එපා ඒ ප්‍රවේශය ඇති කරලා නැත්තම් කියලා. ඕක තමයි අද තත්ත්වය.
ඕකේ, thank you.
ගරු සුනිල් හඳුන්නෙක්ති මැතිතුමා රාජ්‍ය පරිපාලන කළමනාකාර අමාත්‍ය මගේ ඇසීමට
මම අහනවා කර කතා නායකතුමනි.
එක ඔව් දෙක විශේෂ ශ්‍රේණියේ ගණකාධිකාරී තනතුරු 18යි දෙක සහ තුන ශ්‍රේණියේ ගණකාධිකාරී තනතුරු 184යි තුන අමාත්‍යාංශ දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් රාජ්‍ය ආයතනයන්හි 4 2016 ජූනි 30 දක්වා ඇති පුරප්පාඩු 220ක් පිරිවීම සඳහා සියලු ලේඛන සකස් අවසන් කර ඇත. විභාගයේ පැවැත්වීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය පිණිස යවා ඇත. එක තනතුරු සංඛ්‍යාව 1400යි. දෙක 2014 වර්ෂයේ පැවති තරඟ විභාගයෙන් වදවා ගැනීම සිදු කරන ලද්දේ 2015 සහ 2016 වර්ෂයන්හිදීය. 2015 වර්ෂයේ බඳවා ගැනීම සඳහා විභාගයක් පැවැත්වීමට අවකාශ නොතිබී බැවින් 2015/06/30 දිනට අනුමතු තනතුරු සංඛ්‍යාවන් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත. එසේ වුවත් ගණකාධිකාරී සේවාංශයේ පවත්වාගෙන ලබන දත්ත පද්ධතිය අනුව 2015/12/31 දිනට තුන්වෙනි ශ්‍රේණියේ අනුමත මුළු තනතුරු සංඛ්‍යාව 1400කි. දෙක අපව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව තුන කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව ඉදින් ගෙන්වා ගන්න ලද තොරතුරු අනුව 2014/04/30 දිනට තුන්වෙනි ශ්‍රේණියේ අනුමත සංඛ්‍යාව තුන්වෙනි ශ්‍රේණියේ අනුමත මුළු ගණක අධිකාරී තනතුරු සංඛ්‍යාව 1356කි. තුන කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කර නොමැතිව තනතුරු පවත්වාගෙන යනු නොලැබේ. පැනනුනකි.
ඔබතුමාගේ පිළිතුරේ තුනට උත්තරේ ලැබුණේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත නොකර කලන් නැති තනතුරු පවත්වාගෙන යන්නේ නැහැ කියලා. නමුත් ඔබතුමාගේ දෙවෙනි උත්තරේදීම තියෙනවා ජුනි 30ට ඉන්නේ 1356යි දෙසැම්බර් 31ට ඉන්නේ 1400ක් කියලා. මගේ ප්‍රශ්නේ ඒක තමයි. ඒවා එතකොට ඒ කාලය තුල අනුමත කිරීමට ලක් කරලා තියෙන තනතුරුද? අහුන්නේ.
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් අනුමත කරපු තනතුරු.
අතුරු ප්‍රශ්නේ ගරු කතානායකතුමනි, දැන් ඔබතුමා දන්නවා දැන් පහුගිය කාලේ රාජ්‍ය ව්‍යාපාරවල රාජ්‍ය ආයතනවල සිද්ධ වෙච්ච වංචා දූෂණ අක්‍රමිකතාවයන් පිළිබඳව විවිධ පරීක්ෂණයන් සිද්ධ වෙනවා. ඒ පරීක්ෂණවලදී අවසානයේදී දේශපාලනඥයින් විසින් මොන තීන්දු තීරණ ගත්තත් මොන යෝජනාවල් සිද්ධ කරත් මේ ගණකාධිකාරීවරුන් වගේ අය තමයි ඒවට අස්සම් කරන්නේ. චෙක්පත් වලට අස්සම් කළදී දැන් අපිටත් හුඟක් වෙලාවට ඒ අය කියනවා අවසානයේ අපි විවිධ බලපෑම් නිසා විවිධ හේතු නිසා කටවචනින් කියපු නිසා අස්සම් කරා කියලා. ඔව්, එතකොට දැන් එවැනි තත්වයන්ට පත් වෙනෝ නම් ගණකාධිකාරීවරු එවැනි බලපෑමකට ලක් කිරීමකින් අස්සම් කරන සිද්ධ වෙනවා නම් එවැනි බලපෑමකින් අස්සම් කිරීමකට ලක්වීම වැළක්වීමට ඉදිරියටත් මොකද ඉදිරියටත් එවැනි දේවල් සිද්ධ වෙන්න පුළුවන්. මොකක්ද ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය? ඔබතුමාගේ පැත්තෙන් වේයගේ බාර අමාත්‍යවරයා හැටියට ඔබතුමාට තියෙන බලතල අනුව සහ හැකියාව අනුව මේ රාජ්‍ය සේවයේ අවසානයේදී වගකීම් බවට පත් වෙන අමාත්‍යංශ ලේකම්වරු වෙන්න පුළුවන්, අතිරේක ලේකම්වරු වෙන්න පුළුවන්, සහකාර අධ්‍යක්ෂකවරු වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගණකාධිකාරිවරු. ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔබතුමාගේ වැඩපිළිවෙල මොකක්ද?
මම හිතන්නේ දැන්ටමත් අපේ රජයේ ස්වාධීන කොමිෂන් සභාපත් කරලා තියෙනවා. රජයේ සේවකින්ට ස්වාධීනව තමන්ගේ කටයුතු කරගෙන යන්න එයාට අවස්ථාව දීලා තියෙනවා. පහුගිය වකවානුවේ නොඑක් බලපෑම් තිබම පිළිගන්නවා. රජයේ පරිපාලන නිලධාරීන්ට, ගණකාධිකාරීවන්ට, සියලු දෙනාට නොඑක් බලපෑම් තිබ්බා. නමුත් රාජ්‍ය නිලධාරියෙකු වකිම් වෙන්නේ බලපෑම් අනුව නෙවෙයි නීති රීති අනුව මුදල් රෙගුලාසි අනුව පරිපාලන රෙගුලාසි අනුව තමන්ගේ කටයුතු කිරීම. එහෙමනම් ඒගොල්ල ඒවා ඒ වෙලාවේ වාර්තා කරන්න ඕන. මම දන්නවා සමහර නිලධාරීන් අමාත්‍යංශ ලේකම්වරු ගණකා අධිකාරියෝ ඒ වගේ උපදෙස් දුන්නම සටහන් දාලා තියෙනවා මට මේක අනුමත කරන්න බෑ මේකට මට මුදල් ගෙවන්න බෑ කියලා. ඉතින් අපිට දැනටමත් මම හිතන අමාත්‍යංශ ලේකම්වරු ආයතන ප්‍රධානීන් කීප දෙනෙක් මේ සම්බන්ධ චෝදනාවල ලක් වෙලා තියෙනවා. ඒ සම්බන්ධව අපි දැන් සාකච්ඡා කරගෙන යනවා මොකද්ද කරන්න කියලා. නීති අනුව නම් ඒගොල්ලන්ට ඒකට අවකාශ නැහැ එහෙම දෙයක් කරන්න. ඉදිරියට මම හිතන්නේ සිද්ධ වෙයි කියලා. දැන් අපි ස්වාධීන කොමිෂන් සභාව පිටවල ඒගොල්ලන්ට අවස්ථාව දීලා දෙන්නේ කටයුතු කරන්න.
හොඳයි. ගරු බුද්ධික පතිරණ මැතිතුමා ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යමාගේ ඇසීමට
මම අහනවා. ගරු කතානායකතුමනි, අයන්න එක ගොවිපල් සංඛ්‍යාව 58,399. අයන්න දෙක ලීටර් 106යි. ඒ වගේම ගරු කතානායකතුමනි, ශ්‍රී ලංකාවේ එළු කිරි පරිභෝජනයට වඩා එළු මස් පරිභෝජනයේ ඉහළ මස් පරිභෝජනයට ඉහළ ඉල්ලුමක් පවතින බැවින් ගොවීන් එළු මස් නිෂ්පාදනයේ ඉහළ නැන්වීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති හේ එළු කිරි නිෂ්පාදනයේ අවම මට්ටමක පවතී. අයන්නේ 3 එළුවන් සංඛ්‍යාව අහලා තියෙනවා 358,233යි. ආයන්න ඔව්. ආයන්නේ 2 සතුන්ගේ ආරය උසස් කිරීම මගින් වැඩි නිෂ්පාදනයක් ලබා ගැනීම AI ක්‍රම මගින්. එවැගේම කිරියාස්ත අතුරු නිෂ්පාදන කටයුතු සඳහා 150ක සහනාධාර යටතේ උපකරණ ලබා දීම. 3 ව්‍යාපෘති හා පුහුණු කටයුතු ක්‍රියාත්මක කිරීම. වසංගත රෝග මැඩ පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීම. නොමිලේ පශු වෛද්‍ය සේවා ලබා දීම. ඈන්න ඔව්. එසේනම් එපියවර කවරේද 150ක සහනාධාර යටතේ අභිජනන ගොවිපොළවල් පිහිටුවීම සඳහා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම. ජාතික ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ 150ක සහනාධාර මත එක් ප්‍රතිලාභියෙකු වෙත එලිච්චියන් 4 දෙනෙක් සහ පට්ටියලුවකු ලබා දීම. 3 උසස් ආරේ පට්ටියලුවන් 150ක සහනාධාර යටතේ ලබා දීම. එම අභිජනන කටයුතු සඳහා අවශ්‍ය කෘත්‍රිම සිංචන පහසුකම් ලබා දීම. ඈයන්න පැන නොනගී. ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, දැන් ඔබතුමා සඳහන් කරපු විදිහට මස් සඳහා එළුවන් ගැනයි වැඩි අවධානය තියෙන්නේ, කිරි සඳහා එළුවන් පිළිබඳ අවධානය අඩුයි. ඒකයි ඔබතුමාගේ පිළිතුර එක කොටසක සඳහන් උනේ. ගරු අමතුමනි, මේ කිරි එළු කිරි නිෂ්පාදනයේ අඩු වීමම මේ ඉල්ලුම අඩු වීමට බලපාලා තියෙන නිසා කිරි සඳහා යම් ප්‍රමාණයක වැඩි කිරීමක් කරොත් ওই කියන தත්ත්වයේ වෙනසක් ඇති වෙනව නේද? නෑ ගරු කතානායකතුමනි, එළු කිරි නිෂ්පාදනයේ කිරි නිෂ්පාදනයට වැඩිය මම මුලින් සඳහන් කරුවේ මස් වලට ඉහළ මිලක් ලැබෙනවා. සාමාන්‍යයෙන් අද රුපියල් 1800ක් 2000ක් අතර මස් කිලෝ එකක් යන නිසා ගොවීන් පෙළඹෙන්නේ නෑ කිරි ලීටරයක් භාගයක් වගේ අරන් ඉවරලා ඒක විකුණලා වැඩි මහන්සියක් ගන්නවට වැඩිය එකපාරම ලොකු මුදලක් අතරට එන නිසා ඒ සම්බන්ධයෙන් ගොවියන්ගේ දැඩි උනන්දුවක් නැති බවයි පේන්නේ. මම දෙවැනි අතුරු ප්‍රශ්නය විදිහට දැනගන්නට කැමති, ලංකාවේ එළු ගහණය වර්ධනය කරන්නට, ඒ වගේම විශේෂයෙන්ම එළු කිරි බොහෝ විට සමහර රෝග සඳහා විශේෂම වෛද්‍යවරු නියම කරන නිසා ලංකාවේ එළු කිරි නිෂ්පාදනයේ වර්ධනයක් ඇති කරන්න අමාත්‍යංශයට ඒ ප්‍රදේශ ඉලක්ක කරගත්ත වැඩසටහන, දැන් ඔබතුමාලා එක ගමකට එක නිෂ්පාදනයක වැඩසටහන් ආකාරයේ වැඩපිළිවෙලක් ගැන අමාත්‍යංශය අවධානය යොමු කරලා තියෙනවා. ගරු කතානායකතුමනි, දැනටමත් අපි එළු කිරි නිෂ්පාදනය වැඩි කිරීම සඳහා තෙලහැර සහ ඉඹුලන් දණ්ඩ කියන රජයේ ගොවිපොළවල් දෙකේ ඉන්දියාවෙන් ආනයනය කරන උසස් වර්ගයේ එළු ගවයන් ඇති කරනු ලබනවා. ඒ තුලින් ඒ සතුන් වැඩි දෙනෙක්
බොහෝ වෙලාවට දේශීය වශයෙන් එලිච්චියකින් ලැබෙන කිලිටර් භාගයක් සහ ලීටරයකට ආසන්න ප්‍රමාණයක්. හැබැයි විදේශීය රටවලින් ආනයනය කරන එළුවන්ගෙන් කිලිටර් දෙකක් තුනක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. දැනට අමාත්‍යාංශයේ යටතේ පවතින NLDB ගොවි පොළවල් හතරක පමණ මේ මේ වැඩ කටයුතු සිද්ධ වෙනවා. මම හිතන්නේ ඒ තුලින් එළු කිරි නිෂ්පාදනයේ වැඩිකරනද රජයේ පියවර ආරම්භ තියනවා. වගේම කවුරු හරි කෙනෙක් කැමැත්තක් දක්වනවා නම් ගොවි මහතෙක් ඒ සඳහා අවශ්‍ය કૃතිම සිංචන වැඩසටහන සහ අනිකුත් සහනාධාර ලබා දීලා ඒ සම්බන්ධයෙන් උනන්දු කරවීමටත් කටයුතු කරගෙන යනවා.
මගේ තුන්වෙනි අතුරු ප්‍රශ්නේ විදිහට දැනගන්න කැමතියි. දැන් ඔබතුමා අද මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ එළු කිරි නිෂ්පාදනය ගැන, ඒ වගේම මේ මේ ප්‍රශ්නේදී මේ එළු කිරි නිෂ්පාදනය ගැන සඳහන් කරනකොට අපි දන්නවා ලංකාවේ විශ්වවිද්‍යාල වලින් සමුගන්න පශු වෛද්‍ය උපාධිධාරී වෛද්‍යවරුන් සංඛ්‍යාව ඉතා සීමිතයි. එතකොට දැන් එක පැත්තකින් අපි රටේ කුකුල් නිෂ්පාදනය ඉහළ යනවනම් එළ හරක් මීහරක් සහ එළුවන්ගේ වැඩි ගහණයක් බලාපොරොත්තු වෙලා අපි පශු කර්මාන්තයට වැඩි අවධානය යොමු වෙනවනම් නියත වශයෙන්ම පශු වෛද්‍යවරුන් වැඩි පිරිසක් රටට අවශ්‍ය වෙනවා. ඒ වගේම මේ ශේෂයට ආශ්‍රිත නිලධාරීන් අනිකුත් තලයන්හි අවශ්‍ය වෙනවා. ඉතින් ඒ සඳහා අමාත්‍යංශය උසස් අධ්‍යාපන අමාත්‍යංශයත් එක්ක ඒකාබද්ධ වුණු වැඩපිළිවෙලක් පිළිබඳව, මොකද දැන් මේ පැත්තෙන් සත්තු වැඩි කරනවත් එක්කම අනිත් පැත්තෙන් ඇතිවන ලෙඩ රෝග අවම කරන්න, වර්ධනය කරන්න, ඖෂධ ලබා දෙන්න, මේ කටයුතු සම්බන්ධයෙන් සහ සතුන්ගේ පෝෂණය මේ සම්බන්ධයෙන් අමාත්‍යංශයට තියෙන දැක්ම මොකක්ද?
ගරු කථානායකතුමනි, මේ අවුරුද්ද තුළ අපි වෛද්‍ය පශු වෛද්‍යවරෙන් 350කට ආසන්න ප්‍රමාණයක් බඳවා ගැනීමට අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. ඒත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ පශු වෛද්‍යවරයාගේ කාර්යයට වැඩිය අර AI ලගේ කාර්යය තමයි වැඩියෙන් අවශ්‍ය වෙන්නේ මේ නිෂ්පාදනයේ වැඩ කටයුතු වෙනුවෙන්. ඒ සඳහා අපි රජයේ මගින් නව ශ්‍රීලන්ත රජය ඒ ආධාර උපකාරය ඇතුව දහසක පුහුණු කණ්ඩායමක් පුහුණු කරන්න ලබන අවුරුද්දත් ඊළඟ අවුරුද්දෙත් අපි යොමු වෙලා තියෙනවා. මම හිතන්නේ ඒ කටයුත්ත කරොත් විශේෂයෙන්ම ඒ සත්ව පාලනය හැටියට එළුවන්, ගවයන් සහ කුකුලන් මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරනවා. වගේම අපිට පුළුවන් වෙනවා මේ තුලින් වැඩි ගොවීන් ප්‍රමාණයකට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න.
හොඳයි. ඊළඟට ගරු බිමල් රත්නායක මැතිතුමා අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු මැතිතුමාගේ ඇසීමට
මම අහනවා ගරු කථානායක.
ගරු කථානායකතුමනි, සුමාන දෙකක් කල් ඉතින්.
දෙවෙනි වටේ ඔක්කොම නැද්ද එක? ඕරයිට් ඕකේ නේ.